පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය හර්ෂද සිල්ලා මහතා විසින් 2023 ඔක්තෝබර් 6 වෙනි දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේ මතු කරන ලද කරුණු ආචාර්ය ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය. කාර්යක සභාව වර්තා පිළිගැනීම ක්‍රීඩා හා යෞවන කටයුතු මධ්‍ය අමාත්‍යාංශය.
ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාව වෙත යොමු කරන ලද 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වෙනි වගන්තිය සමග කියවිය යුතු 41 වෙනි වගන්තිය යටතේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 මැයි මාස 27 වෙනි දිනති අංක 222.81 ඉරක් 57-37 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග අංක 20-22 සැප්තැම්බර් මාස 8 වෙනි දිනති 22.96 ඉරක් 19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 34 වන වගන්තිය සමග කියවිය යුතු 41 වගන්තිය යටතේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 නොවැම්බර් මාස 5 වෙනි දිනති අංක 23.04 ඉරක් 88 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වෙනි වගන්තිය සමග කියවිය යුතු 41 වෙනි වගන්තිය යටතේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 දෙසැම්බර් මාස 17 වෙනි දිනති අංක 23.10 ඉරක් 26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 18 සහ 19 වගන්තිය සමග කියවිය යුතු 40 වෙනි වගන්තිය 1 වෙනි වගන්තිය යටතේ ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 දෙසැම්බර් මාස 14 වන දිනති 23.10 ඉරක් 27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ලෙස මායාදුන්න චින්තක අමල් මැතිතුමා, කෝකිලා ගුණවර්ධන මැතිණිය, රාජිකා වික්‍රමසිංහ මැතිණිය, සංජීව ඉදිරිමාන මැතිතුමා.
මම අහනවා සර්, ප්‍රශ්න ටික කියන්නද? ප්‍රශ්න අංක 1 ඕනේද?
කියවන්න ඕනේ.
හරි සර්.
මන්තුමාගේ තියෙන අදහසනේ එකයි. ගරු කතානායකතුමනි, සංජීව ඉදිරිමාන්න මන්තුමාගේ ඉදිරිපත් කළා තියෙන ප්‍රශ්නට පිළිතුර ප්‍රශ්නාංක 1A 2023-8/31 වෙනි දිනට පුරප්පාඩු 5156කි. A2 2021 වසර අවත්වන ලද ක්‍රමනාකාර සේවා නිලධාරි තනතුරට බඳවා ගැනීම සීමිත තරඟ විභාගයක් ප්‍රතිඵල මේ විනට නිකුත් කර ඇති බව දන්නේද ඔහු? 3. ඉහත විභාගයේ ප්‍රතිඵල මත බඳවා ගැනීම නියමිත ක්‍රමනාකරණ සේවා නිලධාරින් සංඛ්‍යාව කොපමණද? පළමුණු අධිවර 660යි, දෙවැනි අධිවර යටතේ නිලධාරින් 276යි, තෙවන අධිවර යටතේ නිලධාරින් ගරු කතානායකතුමනි 448යි. බඳවාගත් මුළු නිලධාරීන් ගණන 1384යි. ප්‍රශ්න අංක 4, පළමු අධිවර යටතේ 2023-1/17 වන දිනද, දෙවන අධිවර යටතේ 2023-7/10 වන දිනද, තෙවන අධිවර යටතේ 2023-10/16 වන දිනද වශයෙන් බඳවාගෙන අවසන් කරන ලදී. නොමෙසේ නම් මන්ද පැන නොනවි.
ගරු කතානායකතුමනි, මම එක අතුරු ප්‍රශ්නයක් අහනවා. ගරු ඇමතුමනි, මේ ඒකාබද්ධ සේවයට අදාළව ස්ථාන මාරුවීම් ඉතාම අකාරුණිකයි. මේ ඉල්ලීම් ඉදිරිපත් කළාට ඒවා පිළිබඳව ලැබෙන ප්‍රතිචාර පොතේ විදිහට හරි ඇති. නමුත් ඒ පිළිබඳව මේ මොහොතට අදාළ මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන ජීවන වියදම් ප්‍රශ්න, ප්‍රවාහන ගාස්තු අඩු කිරීම, එකතකින් පඩි වැඩි කිරීමක් වගේ වැඩක්. දැන් අපේ දිස්ත්‍රික්කේ විශාල පිරිසක් ඉන්නවා කොළඹ දිස්ත්‍රික්කේ මෙහා කෙළවරේ. කොළඹ දිස්ත්‍රික්කේ 23 ලක්ෂයක ජනගහනයක් මගේ දිස්ත්‍රික්කේ 12 ලක්ෂයයි. මේක බැලන්ස් කරගන්න බැරි ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. ගරු ඇමතුමනේ මේවා ඇහුවහම දෙන උත්තර තමයි එහෙම තමයි රාජ්‍ය සේවකයෝ අපිත් එහෙම තමයි. මම කියන්නේ මේ පරම්පරා දෙකක් විතර පිටිපස්සේ ජීවන අත්දැකීම් මේ 2023ට ගලපන්න එපා කියලා මේ මහතුරුන්ට කියන්න. ඉගෙන මෙහෙම කරන්න බෑනේ විජේමාලනී සිනමා වෘතාන්ත මේ මිනිස්සුන්ගේ ඇත්ත ජීවිතවල අද අපේක්ෂා කරන්න බෑ. අපේ තාත්තා කුප්පියෙන් පාඩම් කළා කියලා මම මේ 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 බුල් තෙල් පානෙන් පාඩම් කරේ නෑනේ. ඒ වගේ මේ પરම්පරාතර තියෙන වෙනස්කම් මේ මේකට ගලපන්න හදන්න එපා කියලා කියලා ගරු ඇමතුමනි ඒකාබද්ධසේ මේක පොදුවේ සමස්ත රාජ්‍ය සේවයට අදාළව මම අහන්නේ. ඒකාබද්ධ සේවයේ විශේෂයි මේ ස්ථාන මාරුවීම් වලදී තියෙන කාරුණිකකම්. ඇමතුමාට බැරිද මේකට උදව් කරන්න අපිට?
ගරු කථානායකතුමනි, ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් මේ කළමනාකරණ සේවා නිලධාරීන් මීට පෙර තිබුණු ප්‍රශ්නේ බඳවා ගැනීම. මට මතකයි චමින්ද විජේසිරි මන්තුමන් මේක දිහා මැදිහත් වුණා. මගේ පෞද්ගලිකවම කතා කරලා මේ නිලධාරීන් බඳවා ගැනීමට මේ සභාව ගොඩක් අය මැදිහත් වුණා. බඳවා ගත්තට පස්සේ ඔවුන් ස්ථානගත කිරීම පිළිබඳව සංජීව ඉදිරිමාන මන්තුමා මතු කරන ප්‍රශ්නේ වැදගත්. ඒතොර මේ ප්‍රශ්නේ පිළිබඳව ඇත්ත කතා කරොත් මම විශේෂභාර ඇමතිවරයා විදිහට ඒක සොයා බැලුවේ නැහැ. නැත්තම් මේ පිළිබඳව මම දන්නේ නැහැ කියන කාරණාව තමයි මට සමාජයෙන් ඉන්නේ. මේ කාරණාවේ මේ සත්‍යතාවයක් තියෙනවා. මේ නිලධාරීන් ස්ථානගත කිරීමේදී නුවර කෙනෙක් කොළඹට දාලා, හම්බන්තොට කෙනෙක් කොළඹට දාලා, තව කෙනෙක් තව දිහයකට දාලා මේ වගේ මේ ස්ථාන මාරුම් වීම් නොගැලපෙන ආකාරයෙන් නොසුදුසු ආකාරයෙන් සිදු වෙලා තියෙනවා. මේ පිළිබඳව සොයා බලලා මම පසුගිය දවසේ කමිටුවකුත් පත් කරලා තියෙනවා. මානසික හේතු මත තාමත් ඉක්මනින් පිරිසක් යම් යම් ස්ථානගත කිරීම කළා. නමුත් මේ ප්‍රශ්නේ තාම මේ විදිහට තියෙනවා. අදත් මේ කාරණාව මේ පාර්ලිමේන්තුවට පැන නැගුණ නිසා අද තව පැය කීපයකින් මම අමාත්‍යාංශ නිලධාරීන් මුණ ගැහෙනවා. මම මේ පිළිබඳව කතා කරලා මේ සාධාරණ ප්‍රශ්නට සාධාරණ විදිහට විසඳුමක් ලබා දෙන්නට කටයුතු කරන්න මගේ දායකත්වයේ මැදිහත් වීම කරන්නම් කියන කතානායකතුමා මේ අවස්ථාවේදී කියනවා.
ඔබසුදෙස සර්.
ඉෂාක් රහමාන් මැතිතුමා ඇබ්සන්ට්. දෙවෙනි වටේ මායාදුන්නේ චින්ත කමල් මැතිතුමාගේ පළවෙනි ප්‍රශ්නය
සභාගත කරනව කරුකත් මේ කවුරු හරි
කියනවා.
උකිලා ගුණවර්ධන මැතිණියගේ දෙවෙනි ප්‍රශ්නය
ඒ ප්‍රශ්න තුනම අනුපිළිවෙලින් අහනවා ගරු
කතානායක. ඉතිරිපත් සභාගත කරනවා ගරු කතානායක.
මම අහනවා සර්.
තුන්වෙනි ප්‍රශ්නේ ඇහුවා ගරු කතානායක මේ පිළිතුර සභාගත කරනවා.
ඉෂාක් රහමාන් මැතිතුමාගේ ප්‍රශ්නේ
සභාගත කරනවා ගරු කතානායක.
අමාත්‍යාංශ නිවේදන අධිකරණ හා බන්ධනාගාර කටයුතු මැතිතුමා. අධිකරණ හා බන්ධනාගාර කටයුතු එමුතුමා.
මගෙට
අමාත්‍යාංශ නිවේදනය.
ගරු කථානායකතුමනි, අද දින මම ඔබතුමාගෙන් විශේෂ අවසරයක් ඉල්ලා සිටියේ මිට දින දෙකකට පෙර දෙසැම්බර් මාසයේ දෙවනිදා අධිකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ලක්වෙන අවස්ථාවේදී ගරු රිෂාඩ් බදුද්දීන් මන්ත්‍රීතුමා එතුමාගේ නඩුවක් සම්බන්ධව ප්‍රකාශයක් කරලා මේ සභාවේදී කියා සිටියා ඒ නඩුකාරතුමාට ඔහු ශාප කරනවා කියලා. He said that he wants to curse on that judge. ඔහු කියපු විදිහට ඔහුගේ නඩුව එක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුස්ලිම් විනිසුරුවරයෙක් ඉදිරියේ ගත්ත වෙලාවේ ඒ නඩුව අහන එක ප්‍රතික්ෂේප කරපු හේතුව නිසා තමයි ඔහු කිව්වේ. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් මුස්ලිම් 10 දෙනෙක් නැහැ. ඉන්න එක විනිසුරුතුමයි. ඒ ගරු නවාස් විනිසුරුතුමා. එතකොට රිෂාඩ් බදුද්දීන් මැතිතුමාගේ මූලික ඓතිහාසිකම් නඩුව මුලින්ම ආපු වෙලාවේ ඒ විනිශ්චයාසනයේ ගරු ජනග්‍ර සිල්ව මැතිතුමා ඒ නඩුවෙන් ඉවත් වුණා. නඩුවෙන් ඉවත් වෙන හේතුනේ එතුමා ගරු රිෂාඩ් බදුද්දීන් මන්ත්‍රීතුමාට විරුද්ධව විල්පත්තුවේ වන සංහාරය පිළිබඳව වන්දි ගෙවන්න කියලා නඩු තීන්දුවක් දීලා තිබුණා. ඒ හේතුව නිසාවෙන් වෙන්නට ඕන එතුමා එතනින් ඉවත් වුණා. ඊට පස්සේ ඒ නඩුව දෙවනි විනිසුරුවරයෙක් ඉවත් වුණා ගරු සමයවර්ධන විනිසුරුතුමා. එතකොට විනිසුරුවරුන්ට හේතු දක්වන්න අවශ්‍යතාවයක් නැහැ. තමන්ගේ හෘද සාක්ෂිතකව අපක්ෂපාතීව නඩු කටයුතු කරන්න බැරි නම් ඒක ඉවත් වෙන එක තමයි ඒක ලෝක ධර්මය. ඒක ප්‍රජාතන්ත්‍රවාදී මූල ධර්මය. එතකොට තුන්වෙනුව ඒ නඩුව කැඳවපු වෙලාවේ ගරු යසන්ත කෝදාගොඩ මැතිතුමා ඒ නඩුවෙන් ඉවත් වුණා. ඒ ඉවත් වෙච්ච හේතුව මම කියන්නේ නැහැ. මොකද ඒක හේතුවක රිෂත් බදුද්දීන් මහත්මයාටත් ලොකු මේ එතුමාටත් ලොකු කැලලක් වේවි. ඊළඟට හතර වෙනුව තමයි HM නවාස් මැතිතුමා ඉදිරියේ මේ නඩුව කැඳෙව්වේ. එතන එතුමාත් මේ නඩුවෙන් ඉවත් වුණා. හතර වෙනි විනිසුරුතුමා. එතකොට එතුමා ඉවත් වීම පිළිබඳව හේතු කිව්වේ නැහැ. නමුත් ඊයේ දිනේදී එතුමාට ඒ කරපු බරපතල චෝදනාවත් එක්ක සොයල බලපුවාම ගරු කථානායකතුමනි රිෂාඩ් බදුද්දීන් මන්ත්‍රීතුමාගේ මූලික අයිතිවාසිකම් පෙස්සම අධිකරණයේ කැඳවීමට නියමිත දිනේට පෙර දිනේ රාත්‍රී ඒ නඩුවට පෙනී සිටින කනිෂ්ඨ නීතිඥ මහත්මයා දුරකථනයෙන් ඒ විනිසුරුතුමාට කතා කරලා කියලා තියෙනවා. ජ්‍යෙෂ්ඨ නීතිඥතුමාට ඌමනාවක් තියෙන ඔබතුමා ඉදිරියේ මේ නඩුව අහලා ඉවර කරන්න ඕනේ කියලා. ඊට පහුවෙන් දවුදේ ජ්‍යෙෂ්ඨ නීතිඥතුමා දුරකථනයෙන් කතා කරලා නවස් විනිසුරුතුමාට කියලා තියෙනවා ඔබතුමා ඉදිරියේ මේ නඩුව ගන්න එපයි කියලා. ඒක නීතිඥවරුන් විසින් අනවශ්‍ය විදියට මැදිහත් වීමක්. ඒක එතුමා ගරු අගවිනිසුරුතුමාව දැනුවත් කරලා තියෙනවා. එතකොට මේ දැනුවත් කරලා තමයි එතුමා මේ නඩුව විභාග කරන්න බෑ කියලා කිව්වේ. නමුත් ගරු රිෂාඩ් බදුද්දීන් මැතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේදී කරපු ප්‍රකාශය ඉතා බරපතල එකක්. එතුමා මුස්ලිම් වරුන්ගේ නඩු ගන්නෙ නෑ කිව්වා. නවාස් විනිසුරුතුමා ගැන අපිට අමුතෙන් ඉගෙන ගන්න දෙයක් නෑ. මම එතුමාට විරුද්ධව නඩු සිය ගණනක පෙනී ඉඳලා තියෙනවා අධිකරණේ. එතුමා විනිශ්චයකාරවරයෙක් වුණාට පස්සේ 2014 තවත් නඩු විශාල සංඛ්‍යාවක එතුමා ඉස්සරහම පෙනී ඉඳලා තියෙනවා. එතුමා මේ කවදාවත් ජාතිවාදයේ කරපින්නගෙන වෙනත් කරුණු කරපින්නගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. විනිසුරුවරයෙක් විදියට ගෞරවණීය විදියට කටයුතු කරන කෙනෙක්. එතකොට ගරු කථානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ අපේ වරප්‍රසාද පාවිච්චි කරලා මන්ත්‍රීවරු මෙහෙම විනිසුරුවරුන්ට ගෞරව කරන්න සාප කරන්න ගත්තම කොහොමද පාර්ලිමේන්තුවයි ව්‍යවස්ථාදායකයයි අපේ අධිකරණයයි මේකට කටයුතු කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. අනිත් එක අපි ව්‍යවස්ථාදායකයේ සමාජිකව විදියට විධායකයේ සමාජිකව විදියට අපිව විවේචනය කරන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒ අයිතිය තියෙනවා පූර්ණ වශයෙන්. ඒ වගේම අපිටත් අයිතියක් තියෙනවා අපි විවේචනය කරන අය විවේචනය කරන්නත්. අපිට ඒවට උත්තර දෙන්නත් අයිතියක් තියෙනවා. හැබැයි මේ විනිසුරුවරයෙක් තමුන්ගේ රාජකාරිය හරියට අකුරට ඉෂ්ට කරපු විනිසුරුවරයෙකුට මේ පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරලා ඒ මන්ත්‍රීතුමා කරපු ප්‍රකාශය ඉතා බරපතලයි. අනිත් එක මේ ශාප කරනවා කියලා විනිසුරුවරුන්ට ප්‍රකාශ කරන්න කවුරු හරි මන්දමානික සත්වයකින් පෙළෙන්න එපැයි. විනිසුරුවරයෙන් වශයෙන් ගරු මේ කථානායකතුමනි ඒ වගේ වචන කවුද පාවිච්චි කරන්නේ? අනිත් එක එතුමාට දෙවෙනි චෝදනාවක් කරා. කිව්වා රාජපක්ෂවරුන්ගෙන් අඩු එතුමා අහනවා කියලා. ඉතින් එතුමා ඇත්ත වශයෙන් මම හොයලා බැලුවා රාජපක්ෂලාට පක්ෂව දීපු නඩුවක්වත් විරුද්ධව දීපු නඩුවක්වත් එතුමා වාඩි වෙලා නැහැ. අනිත් එක රිෂාඩ් බදුද්දීන් ඇමතිතුමා විදියට අවුරුදු 10ක් රාජපක්ෂලාගේ සෙවණ ඉඳන් ඇමතිකම් කළා. ඒකට කවුරුවත් ශාප කරේ නැහැ. දැන් එතුමාලගේ නඩුවක් ඇහුවයි කියලා විනිසුරුතුමාට ශාප කරන හැබැයි විනිසුරුතුමා එහෙම නඩුවක් අහලත් නැහැ. ඒක නිසා මම විශ්වාස කරනවා මම ඉල්ලා සිටිනවා ගරු විපක්ෂ නායකතුමාගෙනුත් කරුණා කරලා එතුමට කියන්න මේ පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධිය සමාව අයදින්න කියලා විනිසුරුතුමාගෙන්. මේක බරපතල කාරණයක්. දෙවෙනුව මම වැඩිලා ගන්නෑ. දෙවෙනු කාරණය ගරු කථානායකතුමනි පිය දෙවනිදා සෙනසුරාදා තිබුණේ අධිකරණයේ මගේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය. ඒ වැය ශීර්ෂය පස්සේ තුන්වෙනිදා ඒ කියන්නේ ඊයේ දිනේදී Sunday Times පුවත්පතේ සඳුන් ජයවර්ධන කියලා මහත්මයෙක් මේ පාර්ලිමේන්තු වාර්තාකරණය කරන මහත්මයෙක් මෙහෙම ලියලා තියෙනවා. Focus on laws delays during debate on justice ministry vote. දර මේ මාතෘකාව දාලා ගරු කථානායකතුමනි එහු මොනවද කියන්නේ? Highlight කරලා bold අකුරෙන් කියනවා This is the curse of this country. මම දන්නේ රිෂාඩ් බදුද්දීන් මහත්තයාගෙන් ඇහිඳගෙනද කොහෙද එකත්. This is the curse of this country and I think Minister of Justice must be ashamed to call himself the Minister of Justice when there is no justice. Said Mr. Sumandiram adding that blatant discrimination is apparent. දැන් බලන ගරු කථානායකතුමනි ඇත්තවශයෙන්ම මේ පාර්ලිමේන්තුවේ ඓතිහාසික දවසක් ගිය සෙනසුරාදා මේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරියයි පොන්නම්බලම් මන්ත්‍රීතුමයි සුමන්තිරන් මන්ත්‍රීතුමයි ඇරෙන්න මේ සභාවේ කතා කරපු ගරු විපක්ෂනායක තුමාගේ ඉඳලා සියලුම ගරු මන්ත්‍රීතුමන්ලාගේ ඇමතිතුමන්ලාගේ ප්‍රසාදයට පත් වෙලා තමයි අධිකරණ අමාත්‍යාංශ ගැන කතා කරේ. අඩුපාඩු ගැන තියෙනවා, අඩුපාඩුකම් අනිත් අය කියන්නට කලින් මම ඒ අඩුපාඩුකන්ුත් පැහැදිලි කරා, ඒවට හේතුත් පැහැදිලි කරා. ඇත්තටම ඒක අපි අගේ කළ යුත්තක්. පක්ෂභේදයකින් තොරව ගරු මන්ත්‍රීතුමන්ලා ඒවයි තියෙන හොඳ පැත්ත හොඳයි කිව්වා, අඩුපාඩුත් පෙන්වලා දුන්නා. එහෙම තියෙද්දී දැන් මේ සුමන්දිරන් මහත්මයා කිව්වා මම මේ රටේ අධිකරණ ඇමතිවරයා වීම ගැන ලැජ්ජ වෙන්නට ඕන කියලා. එතකොට එතුමාගේ කතාවෙන් පස්සේ මම එතුමාට පිළිතුරු දුන්නා. එතුමා මට ඒක කියන්න හේතු කරගත්ත කරුණු තුනක්. පළවෙනි කාරණේ විදිහට එතුමා කිව්වේ මඩකලපුවේ භික්ෂුන් වහන්සේ නමක් දෙමළ ජනතාවට පරිභව කරනවා, මම මොකද කරන්නේ කියලා. ඉතින් මම එතුමගෙන් ඇහුවේ අධිකරණ ඇමතිට බලයක් තියනවද ගිහිල්ලා එහෙම කෙනෙක්ව අත්අඩංගුවට ගන්න. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් පොලිසියට පැමිණිල්ලක් කරපුවම පොලිසිය නීතිය ක්‍රියාත්මක කරනවා. දෙවෙනි කාරණේ විදිහට එතුමා ගත්තේ මහවිරු දිනය සමරණයක වළක්වන්න උතුරේ නැගෙනහිර මහේස්ත්‍රාත්තුමල්ලා තහනම් නියෝග දීලා තියෙනවලු. එතකොට ඒකට අධිකරණ ඇමතිවරයා ලැජ්ජ වෙන්න ඕනද? එතකොට මහේස්ත්‍රාත්තුමල්ලාට තියෙන ඔවුන්ගේ ස්වාධීන බලය පාවිච්චි කරලා ඔවුන් නියෝග දුන්නම මේ පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා කියනවා ඒකට අධිකරණ ඇමතිතුමයිලු ලැජ්ජාවට පත් වෙන්න ඕනේ. ඒ කියන්නේ මහේස්ත්‍රාත්තුමල්ලාගේ සම්බන්ධව මට ලැජ්ජ වෙන්න තියෙන කාරණේ මොකද්ද? එතුමල්ල ස්වාධීනව කටයුතු කරනවා, මම ඒකන සතුටු වෙනවා. තුන්වෙනි කාරණේ විදිහට එතුමා කතා කරා මේ රටේ මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වෙනවලු. එතකොට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත මේ රටේ නීතියක්. එතකොට මේ කරුණු තුන මම එතුමාට පෙන්වලා දුන්නම මම කිව්වා ඇත්ත වශයෙන්ම මේක සාමාන්‍යයෙන් යමක්මක් නොදන්න නූගත් මිනිස්සෙක් කිව්වනම් ඒකත් අපිට ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ජනාධිපති නීතිඥවරයෙක් විදිහට මේ පාර්ලිමේන්තුවට ඒක ප්‍රකාශ කිරීම පිළිබඳව එතුමයි ලැජ්ජාවට පත් වෙන්න ඕනේ කියලා එතුමා ඒකට උත්තර දුන්නේ නැහැ. ඔළුව වනලා ව්‍යංග ලෙස මගේ කතාවයි අනුමැතිය දුන්නා. ඒ දීපු කතාව සම්බන්ධව මේ පුවත්පත Sunday Times කියන්නේ අපි කවුරුත් කියවන, ඒ වගේම මාධ්‍ය ශිෂ්ටයේ හොඳ කීර්තිමත් නාමයක් තියෙන පුවත්පතක්. මම ඒකේ කතෘතුමල්ලට හෝ අනිකුත් අයට දොස් පවරන්නේත් නැහැ. මට මේ පිළිබඳව වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කරලා මේ මාධ්‍යවේදීන් තෙහෙට්ටු කරන්න හිංසාවටපත් කරන්න උවමනාවකුත් නැහැ. හැබැයි මේ පාඩුව ගානේ පාර්ලිමේන්තු වාර්තාකරණය කරන එක නිවැරදිව කරන්නට ඕනනේ. එතකොට දැන් මේකේ මාතෘකාව තියන ලොස් ඩිලේස් ගැන කතා කරයි කියලා. හැබැයි කියලා තියෙන්නේ මොකද්ද? අධිකරණ ඇමතිවරයාට මේ තනතුර දරන්න ලැජ්ජාසහගත විය යුතුයි කියන සුමන්දිර මන්ත්‍රීවරයා කියපු කිසිදු පදනමක් නැති කාරණේ ගරු කතානායකතුමනි. සුමන්දිරන් මන්ත්‍රීතුමාට අඩුම ගාන එතුමා මං කනගාට වෙනවාද මෙතන නෑ මේ දෙපළම. මම එතුමාගේ කතාව අනුමත කරනවා මෙන්න මෙහෙමනම්. දැන් මේ රටේ යුද්ධය නතර කරන්න තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනාවේ. එතකොට සුමන්දිරන් මන්ත්‍රීවරයා මරන්න කියලා කොන්ත්‍රාත්තුවක් දුන්නා දෙමළ ඩයස්පොරාව. ලක්ෂ 20යි කොන්ත්‍රාත්තුව. එතකොට මටත් පුදුම හිතුණා සුමන්දිරන් මන්ත්‍රීතුමාගේ වටිනාකම ලක්ෂ 20ද කියලා. එතකොට ඒ උතුරේ ද්‍රවිඩ තරුණයෝ 5 දෙනෙක් යොදාගෙන එතුමා මරන්න ගියාට පස්සේ අපේ හමුදාවයි බුද්ධිආංශයයි බුද්ධිමත්ව කටයුතු කරපු නිසා ඒ සිද්ධිය ඒ ඝාතනය වළක්වලා එතුමා බේරගත්තා. එතකොට එතුමා බේරගෙන ඒ චූදිතයෝ 5 දෙනාට විරුද්ධව නඩු පාරලා තියෙන ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත යටතේ. එතකොට එතුමා මරන්නේ නැ මිනිස්සුන්ට විතරක් ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත යටතේ නඩු පවරලා එල්ලන්න ඕන. හැබැයි අනිත් මිනිස්සු මැරපු අපරාධකාරීන්ට ත්‍රස්තවාදයේ පනත යටතේ නඩු පවරලා දඬුවම් දෙන්න එපා කියලා කියන්නේ. දැන් ප්‍රභාකරන්ගේ කාලේ සුමන්දිරන්ටවත් පොන්නම්බලන්ටවත් යාපනයේ පස් බා ගන්න හම්බුනේ නැහැ. ප්‍රභාකරන් අද ඉන්නව නම් යාප ජීවතුන් අතර ඉන්න නම් ඔය දෙන්නට අදටත් එහෙ යන්න බෑ. ප්‍රභාකරන් නැති නිසා තමයි උතුරට ගියේ. එතකොට ගරු කතානායකතුමනි මේ ජාතිවාදයේ ඇවිස්සීම ඔබතුමා තිර දෙන්න එපා මේ පාර්ලිමේන්තුවේ. දැන් ප්‍රභාකරන් මොකද කරේ? ප්‍රභාකරන් ඉස්සරලම ඝාතනය කරේ, මිනිහගේ අතින්ම ඝාතනය කරේ. කවුද? දොරේ අප්පා. ඔහෙදිද ඝාතනය කරේ යාපනයේ කෝවිල ඇතුලේ. ඊට පස්සේ ශ්‍රී මහා බෝධියේ බෞද්ධ විහාරස්ථානයේ සිය ගානක් මරලා දැම්මා. ඊළඟට කාත්තංකුඩි පල්ලියේ මුස්ලිම් දේවස්ථානයේ සිය ගානක් වෙඩි තියලා මරලා දැම්මා. ප්‍රභාකරන් මැරුවේ නැත්තේ පල්ලිය ඇතුලේ විතරයි. අනිත් හැම දේවස්ථානයකම පූජනීය ස්ථානයකම මිනි මැරුවා. දළදා මාලිගාවටත් දොම්බ ගැහුවා. අරන්තලාවේ හාමුදුරුව මැරුවා. එතකොට පීටීඑ කැටේ තමයි දඬුවම් දීලා තියෙන්නේ. පිළියන්තල බස් බොම්බේ පුපුරලා 93 දෙනෙක් මළා. කොච්චිවල මළා. මායිගම් වල කපල කොටලා මැරුවා. එතකොට පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු මිනිහට නඩු පැවරුවෙත් නඩු ක්‍රියාත්මක කරේ පීටීඑ කැටේ. මුසිල් ප්‍රේමජාන්ත ඇමතුම අපේ හිටියේ නඩුවේ. එතකොට ඇත්ත වශයෙන්ම ප්‍රභාකරන් අපි දන්නවා මේ ඉතිහාසය එල්ටීටී එකේ ඉතිහාසය ඉගෙන ගන්න කියනවා අපි දෙමළ මන්ත්‍රීලාට. ප්‍රභාකරන්ට සිංහලයෝ එක්ක යුද්ධ කරන්නවත් මේ රට බෙදන්නවත් ඌමනාවක් තිබුණේ නැහැ. ප්‍රභාකරන්ට ඕනකම තිබුණේ උතුරේ නැගෙනහිර හින්දු වංශවතුන් ටික ඉවර කරන්න. 100 ගානකට වැඩිය දෙමළ ජනතාවගේ නායකයෝ සියලු දෙනාම හින්දු භක්තිකයෝ ඝාතනය කරා. එදා 1975 දී සම්මේලනයක් තියලා කොහෙද කොඩි වඩුකොඩේ අමීර්තලිංගම් තමයි ඔබ තමයි ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා කියලා කඩුව අතට දුන්නේ ප්‍රභාකරන්ට. එතකොට ඒ ප්‍රභාකරන් තමයි එක දවසේ රාත්‍රියේ ඒ හිටපු විපක්ෂ නායකතුම අමීර්තලිංගම් මේ පක්ෂයේ ලේකම් යෝගේශ්වරන් ඝාතනය කරලා දැම්මා. එතකොට ලක්ෂ්මන් කද නීලන් තිරිචෙල්ලම් මැතිතුමා ලක්ෂ්මන් කදිරගාම මැතිතුමා කියන්නේ දෙමළ සමාජයේ නෙවෙයි විතරක් නෙවෙයි මුළු ලෝකෙම ජාත්‍යන්තරයේ පිළිගත් නායකයෝ. ප්‍රභාකරන් පිළිගත්තේ දමිළ හින්දු නායකින්ගෙන්. ඌට තිබුණේ වෛරය. ඒකට වෙනම හේතු තියෙනවා. එතකොට ඒ සියල්ල අද අවසාන වෙලා අපි ජාතික සමගිය ඇති කරන්න මෙච්චර වහන්සලා කටයුතු කරනකොට මේ මන්ත්‍රීලා කීප දෙනෙක් ඇවිල්ලා මෙතන ජාතිවාදය අවුස්සනවා. දැන් ඊයේ කොණ්ණම්බල මන්ත්‍රීතුමා මෙතන ඇවිල්ලා අවුස්සන්නේම ජාතිවාදය. දැන් මීට පෙර මට මතකයි 2005 දී ඔය ද්‍රවිඩ මන්ත්‍රීවරු ඔය ප්‍රශ්න අහනකොට මම කිව්වා මේ කොණ්ණම්බල මහත්මයාගේ තාත්තා හරි ප්‍රගතිශීලී. උමා පොන්නම්බල මැතිතුමා අපේ මිත්‍රයෙක්. හරි ප්‍රගතිශීලී. එතකොට එතුමාගේ තාත්තා ජීජි පොන්නම්බල මේ රටේ ප්‍රකට දේශපාලඥයෙක්. හැබැයි හරි ජාතිවාදී. එදා ගම්පොළදී රැස්වීමක් තියලා 50 ගණන් වලදී මුළු සමත්ත සිංහල ජනතාවටම හිත්රි දෙන විදියට ඉතා කැත භාෂාවෙන් කතා කරා. මුළු සමත්ත සිංහල සමාජය ඌට විරුද්ධව නැගී හිටියා. එච්චර විතරක් නෙමෙයි එදා එතුමගේ ගෝලයා ඉන්නවනේ කජේන්ද්‍රන් මන්ත්‍රීතුමා. කජේන්ද්‍රන් මන්ත්‍රීතුමා කියන්නේ LTTE එකේ ශිෂ්‍ය සංවිධානයේ නායකයා. එයා මිනිස්සු මරපු කෙනෙක්. දහස් ගණන් මරපු කෙනෙක්. එතකොට එදා මම මේක පාර්ලිමේන්තුවේ 2005 දී කියපුවාම ජීජී පොන්නම්බල මහත්තයා ජාතිවාදී විශ්වාස. හැබැයි එතුමාට ඇමතිකම ගන්න ඕනු නම් ඇවිල්ලා ඇමතිකම අරගෙන ඉන්දියානු සම්භවයක් තියෙන ද්‍රවිඩ ජනතාව 690,000කට ඡන්ද බලයේ අහිමි වෙන්න ගෙනාපු ශ්‍රී ලංකා ඉන්දු ලංකා පුරවැසි වායපිටියේ පනතේදී ජිජි පොන්නම්බල මත ඉස්සුවා. මේ රටේ දෙමළ ජනතාවට ඡන්දේ බලය අහිමි කරන්න ජිජි පොන්නම්බල මත ඉස්සුවා. ඇමතිකම තියෙනකොට ඒක හොඳයි. අනිත් වෙලාවට ජාතිවාදී. මේ මම ප්‍රශ්න කරනවා චෝදනා කරන මන්ත්‍රීලාගෙන් අඩු ගානේ මම උතුරු නැගෙනහිර ජනතාවට කරපු සේවයෙන් 1000න් එකක් කරපු මන්ත්‍රී කෙනෙක් මෙතන ඉන්නවද කියලා කියන්නේ 1000න් එකක්. පෞගිය අවුරුදු එකමාරේ මම මොබයිල් සර්විස් ජංගම සේවා 6ක් කරා. යාපනයේ කිලිනොච්චියේ මඩකලපුවේ තිරිකුණාමලේ උතුරේ ඉන්න 12,800කට වැඩිය හිටියා. ඉන්දියාවෙන් ඉඳලා ඇවිල්ලා සරණාගතිය විදියට හැඳුනුම්පතක් නැහැ. උපන්න තාතිකයක් නැහැ. ඔප්පුවක් හොයාගන්න බෑ. නැගෙනහිර හිටියා 3000කට ආසන්න ප්‍රමාණයක්. ඒතර මේ ඔක්කොම අපි ප්‍රශ්න විසඳනවා. මේ එක ද්‍රවිඩ මන්ත්‍රී කෙනෙක්වත් විසඳන්නේ නැහැනේ මේ ප්‍රශ්නය. මේ ප්‍රශ්න අඩු ගන්න විසඳන්න කියලා ඉල්ලන්නේවත් නැහැ මේ සභාවේදී. දැන් උතුරේ අපි ගියපු වෙලාවේ මේ මද්ද්‍රව්‍ය වසංගතයෙන් උතුර වහගෙන තිබුණේ. එදා හිටපු ආණ්ඩුකාරතුමාත් පොලිස් නිලධාරීන් රාජ්‍ය නිලධාරී දාලා යාන්ත්‍රණයක් හදලා ඒක අපි මර්ධනය කරන්න කටයුතු කරා. ඒක නිසා මේ මන්ත්‍රීතුමාල්ලා කියන මතය නෙවෙයි ද්‍රවිඩ ජනතාවගේ මතය. අපි හොඳට දන්නවා අපි ද්‍රවිඩ ජනතාවත් එක්ක උතුරු නැගෙනහිර ජනතාවත් එක්ක ජීවත් වෙන අය. මේ මතය නෑ උතුරේ නැගෙනහිර ද්‍රවිඩ ජනතාවගෙන් 2%ක්වත්. මේගොල්ලන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් තමයි මේ කටයුත්ත කරන්නේ. මම එක උදාහරණයක් කියන්නම් කරු කතානායකතුමනි. ගිය නොවැම්බර් මාසේ මම ගිහිපෙලා යාපනේ මට ඇවිල්ලා ව්‍යාපාරික මාතෘ දෙතුන් දෙනෙක් ආරාධනාවක් කළා. එතුමා 100,000ක් වියදම් කරලා ගෙවල් 18ක් හදලා පහුවෙන්ද උදේ මට ඇවිල්ලා විවෘත කරන්න කිව්වා. වෙලා නෑ ගරු විපක්ෂ නායකතුමා යාපනේ නගරේ ඉඳලා හැතැම්ම 5ක් විතර උතුරට. ඉතින් ඇත්තටම මටත් පොඩි සැකයක් ඇති වුණා කවුද මේක මාව මරන්න ගෙනියන්නේ නැද්ද දන්නෙත් නෑනේ. හැබැයි අපි එහෙම අවිශ්වාස කරේ නෑ. එතුමලට මට ආරාධනා කරපම මම එතුමලගෙන් ඉල්ලීමක් කරා. මංකෝ මේක වඩාත් නම්බුකාරයි වැදගත් නේද? මේ යාපනේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීලා 10 දෙනෙක් ඉන්නවා. ඉතින් අඩු ගාණෙන් එක්කෙනෙක් දෙන්නේ 3 දෙනෙක් ගෙන්න ගන්න මාත් එන්නම්. නැත්තම් මම මේ කොළඹ ඉඳලා ඇවිල්ලා කොළඹින් චන්දිට තේරිපත් වෙලා උතුරේ ඇවිල්ලා එතුමල්ලගේ වියදමින් හදපු ගෙවල් මගේ ගෙවල් විදියට මම නිකන් විවෘත කරලා යතුරු බාර දෙන්න යනවා. මංකෝ ඒක සදාචාරාත්මක නෑ. මටත් ඒක ටිකක් මේ අමාරුයි ඒක කරන්න. නමුත් මෙතුමල්ලා මට මොකද්ද කිව්වේ? නෑ අපි ඒගොල්ලන්ට එන්න දෙන්නේ නෑ. ඔබතුමා එන්න කරුණා කරලා. ඇවිල්ලා විවෘත කරන්න කිව්වා. මම වේලෙනේට වලට ගියා පහුවෙන්ද උදේ 8 වෙනකොට. 1500කට වැඩි ජනගහන හිටියා එතන. ඒ සියලු දෙනාම සාධාරණෙන් සාදරයෙන් මාව පිළි අරගෙන ලොකු උත්සවයක් තිබ්බා. මම ගිහිල්ලා ගෙවල් 18 විවෘත කරලා යතුරු බාර දීලා ආවා. ඒක තමයි උතුරේ දෙමළ ජනතාවගේ සැබෑ තත්ත්වය. ඒගොල්ල අදටත් ඉල්ලන්නේ සාමය. ඒගොල්ල අදටත් ඉල්ලන්නේ සිංහල මුස්ලිම් දෙමළ ජනතාව එකට එකතු වෙලා එකට ජීවත් වෙන්න තිබෙන ආසාව. ඒක තමයි ඒගොල්ලන්ගේ ඌමනාව. හැබැයි මේ පාර්ලිමේන්තුවේ ප්‍රතිරූපණය වෙන්නේ සම්පූර්ණයෙන්ම ද්‍රවිඩ ජනතාවගේ අවශ්‍යතාවය හෝ ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනය නෙමෙයි. දේශපාලඥයෝ කීප දෙනෙකුට තමන්ගේ ජීවිකාව ගෙනියන්න, තමන්ගේ බඩ රැකගන්න, තමන්ගේ පැවැත්ම ඊළඟ ඡන්දය ඉලක්ක කරගෙන තමයි මෙතන කතා කරන්නේ. නැත්තම් කුමා මේ පොන්නම්බලම් ගජන් පොන්නම්බලම් මහත්මයාටයි කජේන්ද්‍රන් මහත්මයා මන්ත්‍රීතුමාටයි නැගෙනහිර ගිහිල්ලා මේ මොනවද මහවිරු සමරන්න ගිසෙනක ගෙනියන්න මොකද්ද තිබුණ උමනා උතුරේ ඉඳලා. එතකොට ඒවා දේශපාලන අරමුණු නෙවෙයිද? අනිත් එක එතුමා ගියේ කිව්වා LTT එකට කිසි සම්බන්ධයක් නැති මේ අහිංසක මිනිස්සු කොමමරේෂන් එකක් ගුණ සමරන්න. හැබැයි මම එතුමාට පෙන්නුවා ඒගොල්ලන්ගේ ඇඳන් ඉන්නේ ටී-ෂර්ට් එකේ ඉස්සරහා ඉන්නේ ප්‍රභාකරන් පිටිපස්සේ තියෙන්නේ LTT කොඩිය. ඒත් එතුමා කියනවා එහෙම සම්බන්ධයක් නැතිලු. ඉතින් විශේෂයෙන් මම කියනවා සුමන්දිරන් මහත්තයෝ ඔබේ ත්‍රස්තවාදයේ වැලැක්මේ පනතට විරුද්ධයිනේ. ඒක නිසා ඉස්සරලා කියන්න ඔබව ඝාතනය කරන්න ආපු 5 දෙනා නිදහස් කරන්න කියලා. ඒගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක කරන්න එපයි කියලා කියන්න. තමන්ව මරන්න එනකොට PT එක හරි හොඳයි අත්‍යවශ්‍යයි. මේ රටේ සුවහසක් අහිංසක ජනතාව මරපු ඒ අපරාධකාරයෝ මිනිමරුව වෙනුවෙන් PT එක හොඳ නැහැ. PT එකේ තියෙන බරපතලකම අපි තේරුම් අරන් තියෙනවා පක්ෂභේදයකින් තොරව. ඔබතුමාලා අපි එකට එකතු වෙලා 2018 මේක හැදුවා. ඒක තවත් දැඩි වැඩි කිව්වා. තවත් ලිහිල් කරා. අපි ඊට පස්සේ අලුතෙන් මේ සියලු දෙනාගේ එකඟතාවය අරගෙන තමයි මේ පනත හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මම මතක් කරනවා මේ පාර්ලිමේන්තුවේ අපි එක ජන කොටසක් වෙනුවෙන් පෙනී හිටින්න නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. මේ රටේ සියලු ජන කොටස් වෙනුවෙන් සියලු ආගම් අදහන ජන කොටස් වෙනුවෙන් අපි පෙනී හිටින්නේ. මම විශේෂයෙන් මතක් කරනවා මේ Sunday Times පුවත්පතේ මේ මාධ්‍යවේදී මහත්මයා කරුණාකරලා නිවැරදි වෙන්න. ඔබතුමාලා විවස්ථාදායකයේ වැරදි හිල් අගමුල ඔක්කොම දන්නවා. හැම එකක්ම ඔබතුමාලා වාර්තා කරනවා. විධායකයේ වැරදිත් වාර්තා කරනවා. දැන් ඔබතුමාලම කියනනේ ඔබතුමාලා 4th state කියලා. නෑ ඔබතුමාලත් නිවැරදි වෙන්න ඕනේ. අනිත් අය නිවැරදි කරන්න උත්සාහ දරන කණ්ඩායම ඒගොල්ලත් නිවැරදි වෙන්න ඕනේ. දැන් මේකේ මාතෘකාව මේක දැම්මට තනිකර අධිකරණ අමාත්‍යංශයත් මාවත් හැල්ලු කරන්න තමයි මේක ලියලා තියෙන්නේ. බෝල් කරලා ලියලා තියෙන්නේ ඒක. ඒකද මාධ්‍ය සදාචාරය කියලා කියන්නේ. අනිත් එක මේකේ තියෙන නිවුස් වැලියු එක මොනවද? මේකේ භාගයක් ගත්තොත් වල්පල්. භාගයක් වල්පල්. රටේ ජනතාව මාධ්‍යෙන් බලාපොරොත්තු වෙන එක නෙමෙයි. මේ පාර්ලිමේන්තුවේ කතා කරපු දේවල් වල එසෙන්ස් එක. වැදගත්ම ටිකයි ජනතාවට දෙන්න ඕන. මේක මේ කවුරු හරි ඇවිල්ලා වාචාල කතාවක් කියපුවාම ඒ වාචාල කතාව හරි ලොකුවට දාලා මේ පාර්ලිමේන්තුවේ කෙරෙන හැම එකක්ම නරකයි කියලා මේ උත්සාහ කරනවා ඔප්පු කරන්න. එහෙම පුළුවන් මෙහෙම මාධ්‍යවේදීන්ට පුළුවන් ඕනම මේ සුදු එකක් කළු කරන්න පුළුවන් ඒගොල්ලන්ට ලියලා අපි දන්නවා. ඕනම සුවඳහමන මලක් වුණත් ගඳ ගන්න කුණු කන්දක් කියලා ඒගොල්ලන්ට පරිවර්තනය කරන්න පුළුවන් මාධ්‍යවේදීන්ට. ඉතින් හැබැයි ඒක නෙවෙයි වගකීම. ඒගොල්ලන්ගේ වගකීම ඒගොල්ල හරියට ඉෂ්ට කරන්න ඕනේ. ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා මට ඒගොල්ලත් එක්ක නඩු කියන්නවත් ඒ කට්ටිය පීඩණයට පත් කරන්නවත් මට ඕනේ අඩු ගානේ සදාචාරාත්මකව මේ රටේ ජනතාවට වග කියන මාධ්‍යවේදියෙක් විදියට මාධ්‍ය ආයතනයක් විදියට මේක පළ කර මේක නිවැරදි කරන්න. එතුමා මං කියපු ඒවා ගැන වචනයක් කියන්නේ නැතුව මං කියපු ඒවායි සුමන්දිරන් මන්ත්‍රීතුමා පිළිගත්ත ඒවා ගැන වචනයක් කියන්නේ නැතුව ඇයි මෙහෙම කරන්නේ? මේක කරන්න එපා. මේක අපරාධයක්. මට විතරක් නෙමෙයි කිසි කෙනෙකුට. මේවා සහගාන අපරාධ. ඒ නිසා ගරු මේ කතානායකතුමනි අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ සභාව දැනුවත් කරන්න අධිකරණයේ විනිසුරුවරුන්ට මේ වගේ හේතු නැතුව අවලාද කරන්න සාප කරන්න චෝදනා කරන එක කරුණාකරලා නතර කරන්න කියලා මම ගරු විපක්ෂ නායකතුමාගෙනුත් ඒ ඉල්ලීමම කරනවා.
මේ නිවේදනයක් කියන විපක්ෂ නායකතුමා ඒක කියවල ඉවරලා දාමු.
විශේෂයෙන්ම මේ කාරණාව පිළිබඳව විජේදාස රාජපක්ෂ ඇමතිතුමා කරුණු කාරණා ගණනාවක් ඉදිරිපත් කරා. රිෂාඩ් බදූදීන් ඇමතිතුමා පිළිබඳව අපි එතුමාව දැනුවත් කරන්නම්. ඔබතුමා කරපු අදහස් පිළිබඳව එතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ කරුණු කාරණා පිළිබඳව පැහැදිලි කිරීමක් කරයි. විශේෂයෙන්ම ඔබතුමා අධිකරණ වැය ශීර්ෂයේ සිදුවුණු ක්‍රියාදාමයන් ගැන කතා කරන නිසා මටත් අවස්ථාවක් ඕනේ පොඩි වෙලාවක්. ඔබතුමා දන්නවා දන්නේ ඔබතුමාගේ රාජ්‍ය අමතිවරයා විශේෂයෙන්ම ඒ මං හිතන්නේ විවාදය නෙමෙයි ඊට පෙර චමින්ද විදේශරි මැතිතුමාගේ ඒ පවතින නඩු නිමිත්තක් පිළිබඳව ඒ සියලු කරුණු කාරණා මේ සභාවට ගෙනල්ලා එතුමා ඒක ගැන අධිකරණ රාජ්‍ය අමතිවරයා හැටියට කතා කරලා ඒ නඩු නිමිත්තේ කරුණු කාරණා සියල්ලක්ම සභාගත කරලා එහෙම ක්‍රියාදාමයකට ගියා. මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වලට විරුද්ධව 91E එකට විරුද්ධව. ඉතින් මම ඔබතුමාට කියන්නේ පැහැදිලිවම ඔබතුමා දැන් කතා කරා මේ සභාගර්භයේ විවිධ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම රටාවන් පිළිබඳව කතා කරන විදි පිළිබඳව ඔබතුමා පොඩ්ඩක් හොයලා බලන්න. අධිකරණ රාජ්‍ය අමතිවරයාට පුළුවන් මේ සභාගර්භයට ඇවිල්ලා එහෙම කාරණාවක් ඉදිරිපත් කරන්න. නඩු නිමිත්තේ තොරතුරු ලිපිගොනු ඒ කරුණු කාරණා හැන්සත්ගත කරා සභාගත කරා. ඒක කරන්න තහනම්. ඒක සදාචාර සම්පන්න නැහැ. ඒ නිසා ඔබතුමා ඒක පිළිබඳවත් කරුණා කරලා අවධානය යොමු කරමින් මට ඔබතුමාට යොමු කරු
ඔබතුමාට මේ නිවේදනයෙන් පස්සේ දෙන්නද?
වරප්‍රසාද
ප්‍රශ්නේ ඔබතුමා නිවේදනයෙන් පස්සේ දෙන්න. 20/23 දෙසැම්බර් 3 වන දින යෙදී තිබෙන දිනට යෙදී තිබෙන ආබාධිත සහිත ප්‍රජාවගේ ජාත්‍යන්තර දිනය සංකේතවත් කරමින් ආබාධිත සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ආරාධනයෙන් පාසල් කිහිපයක් නියෝජනය වන පරිදි ආබාධිත දූපුතුන් 200කට ආසන්න සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ මහජන ගැලරියට පැමිණ සිටින අතර මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට සිදු වූ සුවිශේෂී සිදුවීමකි. එම දූපුතුන් ඇතුළු ශ්‍රී ලංකාවේ සමස්ත ආබාධිත සහිත දූපුතුන්ගේ අනාගත ජීවිත සර්වපකාරයෙන්ම සාර්ථක වේවා කියලා මා ඉත සිතින් ප්‍රාර්ථනා කරමි. හරි. විපක්ෂ නායකතුමාගේ ප්‍රතිපත්තිය. ඔව්. ප්‍රශාන්ත රණසිංහ මහත්තයා.
ගරු කතානායකතුමනි, අද ක්‍රීඩා අමාත්‍යංශයේ කාර්ක සභා අවස්ථාවේදී මම කතාවක් ඉල්ලුවේ ගිය අඟහරුවාදා දිනේ ඉඳලා ආණ්ඩු පක්ෂයේ සංවිධායක ලේකම්තුමාට දුරකථනයෙන් 3 වතාවක් මම ඉල්ලුවා ක්‍රීඩා අමාත්‍යංශයේ විවාද කරන වෙලාවේ මට වෙලාවක් ලබා දෙන්න කියලා. ඉතින් මේ පිළිබඳව මම කනගාටු වෙනවා. මොකද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ 69 ලක්ෂය මම හැමතිස්සෙම අවධාරණය කරනවා. ඔබතුමාට මතක ඇති මාතර රැස්වීම් වලදී අපි කතා කරා මෙගා ඩීල් ගැන. අපි ගියා අල්ලස් කොමිසමට. ඒ වගේම අපි මහජනතාවට දූෂණයෙන් තොර රටක් කියලා තමයි 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තේ. එතකොට මේක මහජනය ඇඳවීමක්ද කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් මම මේ පිළිබඳ දූෂණය පිළිබඳ කතා කරන හින්දාද දන්නේ ආණ්ඩුවේ මම නියෝජනය කර මම 69 ලක්ෂයේ මන්ත්‍රීවරේ. මම ඒ වගකීම ඉෂ්ට කරා. නිසා නමුත් මට වෙලාවක් ලබලා දීලා නොදීම ගැන මං කනගාටුයි. මේ ප්‍රජාතන්ත්‍රවාදයේද කියන එක මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට හරි කැතයි. මේ මොන බලපෑමක්ද කොහොම කඩේ යනවද කාට එහෙයි එහෙයි කියනවද මට තේරෙන්නේ නැහැ. ඉතින් මම ඉල්ලනවා මෙතනදී අද දිනේ මට කතා කරන්න අවස්ථාවක් සාමාන්‍ය සදාචාරයක් තියෙනවා හිටපු ඇමතිවරුන්ගෙන් අහලා තමයි කතාව දෙ. දැන් මං ඉන්නවනේ 2010 ඉඳලා මේ පාර්ලිමේන්තුවේ. ඉතින් මම ඉල්ලනවා මගේ මේ පාර්ලිමේන්තුවේ 225ම කියලා මං කියන්නේ නැහැ. බයි 220කට ආසන්න පිරිසෙන් මට අවස්ථාවක් ලබා දෙන්න කියලා කවුරු හෝ අද දිනේ මට අදහස් දක්වන්න මේ රටේ අන්න අර දූෂණයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගෙනෙද්දී මේ රටට අපි දුන්න පොරොන්දුව තමයි දූෂණය නතර කරන එක. අන්න ඒ මතය ගෙනියන්න කටයුතු කරන්න අවස්ථාව දෙන්න. අරගලෙන් දුන්න පණිවිඩය සඳහා මට කතා කරන්න ඉඩ දෙන්න. මේක බොහොම කැතයි.
ඔබතුමාට මේ දිනේ ඇතුළත අපි අවස්ථාවක් සකස් කරලා දෙන්න. ඔව් විපක්ෂයේ
ආණ්ඩු පක්ෂයේ මෙතුමාට වෙලාව දෙනවද?
අපි උත්සාහ කරලා බලන්න නැත්නම්
ඔබතුමාට මට ඉතිරි වචනයක් ඕන. මොකද මෙතුමා මුදල් බලයේ තියෙන පාර්ලිමේන්තුවට මෙතුමා මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙච්ච දූතක ගැන නිතර කතා කරලා තියෙනවා. ඉතින් ඔබතුමා කතා නායක හැටියට ඔබතුමා පිටින් තීනියක් ගන්න ඕන.
මම ඒක තමයි කතා කරේ. මෙතුමා ආපුවාම කතා කරලා වෙලාවක් වෙන් කරලා දෙන්න කියලා.
වෙලාව කරන් දෙනවා.
කරන් දෙන්න තමයි උත්සාහ කරන්නේ.
අනිවාර්යයෙන්ම වෙලාව කරන් දෙනවද?
ඔව්. හරි, එතුමාට අවස්ථාවක් ලබා දෙන්න කටයුතු කරන්න.
හොඳයි.
කලවල වෙන්න එපා. මොන හරි කරලා. ඔව්. ඔව් රිෂාද් බඳු.
අර මගේ මිත්‍ර විජේදාස රාජපක්ෂ මෙතුමා මම නැති වෙලාවදී මගේ නම කියලා මගේ ගිය එතුමාගේ විවාදයේදී අමාත්‍යාංශ විවාදයේදී කතා කරපුගෙන කතා කරා කියලා මන්ත්‍රීවරු අපේ අය කිව්වා. නමුත් මම හිටියේ නැහැ එතුමා මොනවද කිව්වේ කියලා දන්නේ නැහැ. ඒ නිසා මම හෙටමට අවස්ථාවක් දෙන්න ඒකට උත්තර දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
බොහොම ස්තුතියි. විපක්ෂ නායකතුමා.
ගරු කථානායකතුමනි, මමත් ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් රොෂාන් රණසිංහ මැතිතුමා ඉල්ලීමක් කරා. විශේෂයෙන්ම මේ විවාදයට සහභාගි වන්නට එතුමට කාලය ලබා දෙන්නේ කියලා. ඒ පිළිබඳව ඔබතුමා කටයුතු කරලා අනිවාර්යයෙන්ම කාලය වෙන් කරලා දෙන්න. බැරි වෙලාවත් රාජ්‍ය පාර්ශ්වයට සුබවාදී ප්‍රතිචාරයක් නොලැබුණොත් ගරු කථානායකතුමනි අපි සූදානම් විපක්ෂයේ කොටසෙන් රොෂාන් රණසිංහ මැතිතුමාට ඒ අදාළ කාලය ලබා දෙන්න. ගරු කථානායකතුමනි, මම ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේ මතක් කරන්නට ඕන ඊයේ දිනය ජාත්‍යන්තර ආබාධිත දිනය. අද මේ සභාගර්භයේ වැඩ කටයුතු නැරඹීමට ගරු ඩලස් සලහප්පෙරුම මැතිතුමාගේ ආරාධනෙන් එතුමා තමයි මේ ආබාධිත ශාස්ත්‍රය කේන්ද්‍ර කරගෙන විශේෂයෙන්ම පක්ෂනායක රැසීමට යෝජනාවක් දාලා මමත් ඒකට සහයෝගය ලබා දුන්නා. එතුමා ඒ සංසදයේ සභාපතිතුමා හැටියට කටයුතු කරනවා. මමත් ඒ සංසදයේ සාමාජිකයෙක් හැටියට කටයුතු කරනවා. නිසා ආබාධිත දූදරුවන් ඒ ප්‍රජාව නියෝජනය කරමින් මං හිතන්නේ 200කට ආසන්න දූදරුවන් ප්‍රමාණයක් මේ අවස්ථාවේ සහභාගි වී සිටින මොහොතක ගරු කථානායකතුමනි ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ඇත්ත වශයෙන්ම වසර ගණනාවක් තිස්සේ 2007 ඉඳලම පැහැදිලි අනපනත් ඉදිරිපත් වීම, විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඒ වගේම අපේ රටේ විවිධ ප්‍රකාශන කේන්ද්‍ර කරගෙනමින් අනපනත් සකස් කරනවායි කියලා කිව්වත් අද වෙනතෙක් ඒක පැහැදිලිව ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක එක පැත්තකින් තව පැත්තකට වීසි කර කර ඉන්න තත්ත්වයක් තුළ අපි යෝජනා කරන්න ඕන පාර්ලිමේන්තුවේ 225ම ඉක්මනින්ම මේ ආබාධිත ප්‍රජාවගේ සවිබල ගැන්වීම උදෙසා ඒ ආබාධිත ප්‍රජාවගේ අයිතීන් උදෙසා ඒ අනපනත් ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්නයි කියලා. ගරු කථානායකතුමනි, මම ඉදිරිපත් කරන වරප්‍රසාද ප්‍රශ්නය ගරු කථානායකතුමාට මතක ඇති, මීට සති කිහිපයකට පෙර හරියටම හෙට වගේ දවසක විදුලි බිල වැඩි කරන්නට යෙදී තිබෙන මොහොතක අද වගේ දවසක මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරා විදුලි බල ඇමතිවරයාට. ඒ ප්‍රශ්නේ ගම් වෙලා තිබුණේ විදුලි බිල වැඩි කිරීම අසාධාරණයි කියන තේමා. ගරු කථානායකතුමනි, ඒක අපි පදනම් කරගත්තේ විශේෂයෙන්ම අධික වර්ෂාපතනය තුළ ජල විදුලි උත්පාදනයේ ඉහළ යෑමක් සිදුවීම තුළ ඇත්ත වශයෙන්ම විදුලි බල මණ්ඩලය අධික ලාභයක් ලබා ගත්තයි කියන තර්කය මත අපේ දායේ විදුලි බිල වැඩි කිරීමට විරුද්ධ වුණා. දැන් ඔබතුමා දන්නවද දන්නේ නැහැ, මේ දින කිහිපය පුරාවටම වාර්තා වෙනවා මේ රටේ විදුලි පාරිභෝගිකයින් 105,000කට අධික ප්‍රමාණයකගේ විදුලි විසන්ති කරලා. ඒ වගේම තවත් දසලක්ෂ ගණනාවකට විදුලි කප්පාදු කරනවායි කියලා රෙඩ් නෝටිස් යවලා. කොටින්ම කිව්වොත් අපේ මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින්වන් වහන්සේගේ ඒ විහාරස්ථානයේ අභයාරාම විහාරස්ථානයේ විදුලිය කපන්න ඇවිල්ලා තිබෙනවා අනීතිකව, නිත්‍යානුකූල නොවන ආකාරයට. මම කියන්න කැමති මේ අවස්ථාවේ ගරු කථානායකතුමනි, මේ රටේ මිනිස්සු ඉතාමත්ම බොහොම අමාරුවෙන් ජීවත් වෙන මේ රටේ පොදු ජනතාව. ඒක මම දන්නේ මේ සභාවේ අයට තේරෙන්නේ නැද්ද කියලා. ජල විදුලි උත්පාදනය වැඩි වෙලා විදුලි බල මණ්ඩලය කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලබද්දී මේ වගේ අනවශ්‍ය ලෙස විදුලි බිල වැඩි කරලා මේ රටේ දැනට රෙඩ් නෝටිස් යවලා තියෙනවලු 150,000කට. ඒක සාධාරණද? ඉතින් මම පැහැදිලිව ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ, මම අහපු ප්‍රශ්නෙට අදටත් උත්තරයක් නැහැ. ඒක මගේ වරප්‍රසාද කඩකිරීමක්. මම අහපු ප්‍රශ්නය තමයි මේ තරම් ජල විදුලි උත්පාදනයක් සිදු වෙලා විදුලි බල මණ්ඩලයට අධික ලාභයක් ලැබෙන මොහොතක ඇයි මේ රටේ ජනතාවට ඉතා විශාල විදුලි බිල වැඩි කිරීමක් සිදු කරේ? 150,000කගේ ලයිට් කපන්න යනවා. අපි එහෙම කරන්නට යනකොට අපි නිහඬව ඉන්නවද? අපි කටවහගෙන ඉන්නවද? මම අහන්නේ මේ රටේ විදුලි පාරිභෝගිකයින් පිළිබඳව අපි කාටවත් හැඟීමක් නැද්ද? මේ රජයට හැඟීමක් නැද්ද? ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා, කරුණා කරලා මේ පාර්ලිමේන්තුවට වාර්තා කරන්නට ඕන ජල විදුලි උත්පාදනයේ නිසා විදුලි බල මණ්ඩලය කතරම් අධික ලාභයක් ලැබුවද, ඒ ලැබෙන ලාභයේ වරප්‍රසාදය ඇයි මේ රටේ විදුලි පාරිභෝගිකින්ට විදුලි බිල අඩු කිරීමක් වශයෙන් ලබා දෙන්නට බැරි? ඇයි එහෙම කරන්නේ නැත්තේ? ඇයි මේ අමානුෂීය ලෙස කටයුතු කරන්න කියන එක ගැන අපි ප්‍රශ්න කරනවා. විශේෂයෙන්ම එකට තීන්දුවක් අපි බලාපොරොත්තු වෙනවා ගරු සභානායකතුමනි, කරුණාකරලා මම විශ්වාස කරන ඔබතුමාටත් අඩුම ගන්න ඔබතුමාටත් හිතප්පුවක් ඇති. මෙච්චර විදුලි බිල වැඩි කරන්නට මොකද්ද තියෙන සදාචාරාත්මක අයිතිය? විදුලි බිල මණ්ඩලය කෝටි ප්‍රකෝටි ගණන් ජල විදුලි උත්පාදනය තුළ ඒ අධික ලාභයක් ලබන මොහොතක.
ගරු කථානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නයට අපි විදුලි බල පරිශක්ති අමාත්‍යතුමාට යෝජනා කළා මේ දින කීපය තුළ ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දෙන්න කටයුතු කරනවා. ගරු කථානායකතුමනි, අද විශේෂම අපේ ඩලසලහ පෙරම
අපේ රටේ මුදල් නීති නීති අනුව විදුලි බල බණ්ඩයෙන් ලැබෙන ලාභය ආණ්ඩුවේ අනිකුත් කටයුතු වලට යොදා ගන්න එක වැරදි. They can't do it. They have to use it for the same ministry and the relevant විදුලි බල මණ්ඩලයේ විශාල ලාභයක් ලැබෙනවා. ඒක මේ ආණ්ඩුවේ වෙනත් මණ්ඩලයකට පාවිච්චි කරන්න බෑ.
ඔව් පස්කෝල් මෙතුමා. ගරු කථානායකතුමනි, විරුද්ධ පක්ෂ නායකතුමා විසින් ආබාධිත පනත පිළිබඳව විමසීමක් කරා. ඒ කිව්වා වගේම 2004 සිට මේ දක්වා නව පනත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විවිධ කටයුතු සිද්ධ වුණත් ඉෂ්ට සිද්ධ වුණේ නැහැ. අපේ අමාත්‍යංශයට තමයි තියෙන්නේ ආබාධිත මහලේකම් කාර්යාලය ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත, අධීක්ෂණයේ මත සහ මැදිහත්වීම් මත ගරු ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමත් මමත් සම්බන්ධ වෙලා ඒක අවසන් කළා තියෙන්නේ. දැන් මේ මාසය තුලම හෝ ලබන මාසය තුල අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ආබාධිත පනත. ඒ වගේම ඊයේ ආබාධිත ජනතා විනෝ විශේෂ වැඩසටහනක් තිබුණා ජාත්‍යන්තර ආබාධ දිනය වෙනුවෙන් නුවරට ගිහිල්ලා ඇක්සෙසිබිලිටි සම්බන්ධයෙන් මුළු රටම අවදි කරන්න නුවර දල්දා මාලිගාවට ගිහිල්ලා ඒ වගේම පාක් එකට ගිහිල්ලා අපේ රදෙණිය ආබාධ ජනතාවත් එක්ක අපි විශේෂ වැඩසටහනක් කරා ජාත්‍යන්තර ආබාධ දිනය වෙනුවෙන්.
ගරු කථානායකතුමනි, මම ඇමතිතුමාට කියන්න කැමති ඔය සිදුවෙන දේ සිදුවෙනවා නම් ඒක සුබවාදී. 2012 ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් කරලා තිනවා අන්තිම සමීක්ෂණයේ ආබාධිත ප්‍රජාව ගැන. එදා 116කට වැඩි ප්‍රමාණයක් අපේ රටේ ආබාධිත ප්‍රජාව ඉන්නවා. මේ වෙනකොට මම හිතන්නේ නව සංගණනෙන් මම හිතන්නේ පෙනියයි ඊටත් වැඩිය වැඩි ප්‍රමාණයක් ඉන්න කාරණාව. හැබැයි මම ඔබතුමාට පැහැදිලි කරන්නට ඕන මේ 2007 ඉඳලා මේ මොහොත වෙනකන් මේ පනත ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනත එන්නේ නැති හේතුව ආබාධ මම පොඩ්ඩක් පැහැදිලි කරන්න ඉන්න. ආබාධිත ප්‍රජාව විශ්වාස කරනවා මේ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ඉදිරිපත් වෙන පනත සහ ඒ විෂය තිබිය යුත්තේ සමාජ සේවා අමාත්‍යංශය තුල නොව එක්කෝ ජනාධිපතිවරයා යටතේ එහෙම නැත්නම් අග්‍රාමාත්‍යවරයා යටතේ. ඒකට හේතුවක් තියෙනවා. පොඩ්ඩක් අහගන්න. ඒකට හේතුවක් තියෙනවා. ආබාධිත ප්‍රජාවගේ ඒ ප්‍රශ්න සමාජ සේවා අමාත්‍යංශයෙන් පමණක් විසඳෙන්නට බෑ. ඒක මල්ටි ඩිසිප්ලිනරි සබ්ජෙක්ට් එකක්. ඒ කියන්නේ අමාත්‍යංශ ගණනාවකට විහිදී යන කාරණාවක්. ඒ තුළ මේ රටේ ආබාධිත ප්‍රජාව ලක්ෂ ගණනින් දසලක්ෂ ගණනින් ඉන්න ආබාධිත ප්‍රජාව එකම එක ඉල්ලීමයි කරන්නේ. එක්කෝ මේ විෂය රටේ ජනාධිපතිවරයා යටතේ එහෙම නැත්නම් අගමැතිවරයා යටතේ පවත්වලා අර විවිධ දෙපාර්තමේන්තු සියල්ලක්ම කෝඩිනේට් කරන්න පුළුවන් බලවත් තනතුරක් යටතේ මේක ක්‍රියාත්මක කරන්න. හැබැයි ඒකට ඇමතිතුමා සමාජ සේවා අමාත්‍යංශයේ කැමති නැහැ. සමාජ සේවා අමාත්‍යංශයේ විවිධ පුද්ගලින් විවිධ මත දරනවා මේක අපේ ළඟම තියාගන්නට ඕන. මේක සමාජ සේවා අමාත්‍යංශය ළඟම තියාගන්නට ඕනේ කියලා. ඒ නිසා මම යෝජනා කරනවා කරුණාකරලා කවුරු ජනාධිපති වුණත් කවුරු අගමැති වුණත් කවුරු ආණ්ඩු කරත් කරුණාකරලා මේ විෂය සමාජ සේවා අමාත්‍යංශයේ තුල තිබෙනවට මේ රටේ බහුතරයක් ආබාධිත ප්‍රජාව විරුද්ධයි. ඒ අයගේ ඉල්ලීම මත මේක කරුණා කරලා ඍජු වගකීම එක්කෝ ජනාධිපතිවරයාටවත් එහෙම නැත්නම් අගමැතිවරයා යටතටවත් ගෙනවිල්ලා මේ මල්ටි ඩිසිප්ලිනරි ඉෂුව එකක්, ඒ කියන්නේ බහුවිධ මාතෘකා පිළිබඳව තිබෙන මේ විෂය පිළිබඳව ජනාධිපතිවරයා අගමැතිවරයාගේ කේන්ද්‍රස්ථානය තුල මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නයි කියන එක තමයි ආබාධිත ප්‍රජාවගේ ඉල්ලීම. ඒ අනුකූලව කරුණා කරලා මේ පනත සම්මත කරගන්න. ඒ වගේම ඔබතුමා දන්නවා විවිධ අවස්ථාවන් වලදී මේ රජය ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායල් පිහිටවලා තියෙනවා. අර විශේෂ කණ්ඩායම පිහිටවලා තියෙන නමුත් ඒකෙන් පළක් වෙලා නැහැ. නමුත් මම විශ්වාස කරන ඔබතුමා කිව්ව කාරණාව ලබන මාසයේ මේ අනපනත් අනුමත කරන්නට පාර්ලිමේන්තුවට එනවයි කියන කාරණාව ඉතාමත්ම සුබවාදී ආරංචියක්. හැබැයි එලෙස ගෙන එනකොට මේ විෂය කරුණා කරලා සමාජ සේවා අමාත්‍යංශය ඇතුළේ තියාගන්නේ නැතුව එක්කෝ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා යටතටවත් ගෙනෙන්නට කටයුතු කරන්නයි කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලීමක්
කරනවා. ඔව් අධිකරණ එතුමා.
ගරු කථානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා නගපු කාරණය වැදගත් කාරණයක්. ආබාධිත තැනැත්තන් සම්බන්ධ නීතිය මම යෝජනා කරලා තියෙනවා ගරු කථානායකතුමනි මේ වචනෙත් වෙනස් කරන්න කියලා, විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තන් විදියට. ඒ වර්තමාන දියුණු ලෝකයේ ඒ වචනේ එච්චර ගැලපෙන්නේ නැහැ. persons of special needs කියලා මම යෝජනා කරලා තියෙනවා අපේ ගරු ඇමතිතුමාට මේක වෙනස් කරන්න කියලා. පෙරේදා තිබුණු උත්සවයේදීත් මම යෝජනා කරා. ගරු විපක්ෂ නායකතුමනි, ඔබතුමා කියපු කතාවේ සත්‍යතාවයක් තියෙනවා. මීට පෙර සමාජ සේවා අමාත්‍යාංශයේ යටතේ මේ විෂය තියෙද්දී කුමන හෝ යම් කඹෑදිලි ප්‍රශ්න ගැටලු මතුවලා තිබුණා. හැබැයි වර්තමාන රාජ්‍ය ඇමතිතුමා ආවට පස්සේ මේක අපි හඳුනාගත්තා. ඊළඟට අතිගරු ජනාධිපතිතුමා අපිට කැඳවලා මේකට ප්‍රමුඛතාවය දීලා මේ පනත සම්පාදනය කරන්න උපදෙස් දුන්නා. ඒ අනුව අපි එකතු වෙලා නීතිපති දෙපාර්තමේන්තුවත් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවත් එකතු කරගෙන කෙටුම්පතක් සකස් කරලා තියෙනවා. ප්‍රමාදයක් තරමක් වුණා. හැබැයි ඒකට හේතුව මේ අපේවත් මේ රජයේ වරදවත් නෙවෙයි. මේ සම්බන්ධව නියෝජන කියන්නේ මේ රෙප්‍රසන්ටේෂන්ස් කරන්න සංවිධාන ගණනාවක් තිබුණා. එතකොට ඒ සියලුම සංවිධානවලට අපි ඇහුම්කන් දුන්නා. මොකද ඒගොල්ලන්ට ඇහුම්කන් දුන්නේ නැත්නම් ඒගොල්ලෝ හිතන ඒගොල්ලන්ට ඕන දෙ නෙවෙයි වෙන්නේ කියලා. ඒක නිසා ඒ සියලු දෙනාට ඇහුම්කන් දීලා තමයි මේ පනත් කෙටුම්පත දැන් සම්පාදනය කරලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම් අවුරුදු 20ක් විතර තිස්සේ මේ නොයෙකුත් ආණ්ඩු කාලයේ උත්සාහ දරලා කෙරුණේ නැති වැඩක් තමයි අපි මාස කිහිපයක් ඇතුළත අවසන් කරේ. ගරු ඇමතිතුමා අනුපපැස්කල් ඇමතිතුමා ඒ පිළිබඳව ඉදිරි පියවර අරගෙන මටත් විශ්වාසයි ඉදිරි මාස දෙක තුන ඇතුළත මේ පන සම්මත කරගන්න පුළුවන්. නැවතත් මම යෝජනා කරන ඕකට මේ ආබාධිත තැනැත්තන් කියන නම කරුණාකරලා ඇමතිතුමා වෙනස් කරලා ඒ අලුත් නම යොදන්න කියලා.
බොහොම පොඩි ඇත්ත වශයෙන්ම මේ ආබාධිත කියන වචනය වෙනස් කරන තැනේ අපිත් ඉන්නවා. අපිත් ඇත්ත වශයෙන්ම යෝජනා කරා ආබාධිත නෙවෙයි විශේෂ අවශ්‍යතා කියන නම යොදන්න කියලා. හැබැයි ආබාධිත ප්‍රජාවගෙන්ම ආපු යෝජනාව තමයි ඒගොල්ලෝ, ඒ කියන්නේ අපිට ආපු යෝජනා. ඒගොල්ලෝ කැමති නැහැ මේ ස්පෙෂල් නීඩ්ස්, එහෙම නැත්නම් විශේෂ අවශ්‍යතා කියන වචනයට. ඒගොල්ලෝ කැමති ආබාධිත කියන වචනයට කියලා ඒ අයගේ යෝජනාව. ඉතින් අපි සමන් දෙන්න ඕන. ඇත්ත වශයෙන්ම අපිට ඕන දේවල් කරන්නත් හොඳ නෑ නේ ඇමතුමා. ඒ අයගේ අයිතිවාසිකම තමයි අපි සුරක්ෂා කරන්නට ඕන. ඒ නිසා මම අවස්ථාව ලබා දෙනවා අපේ ඩලස් සලහපෙළ ඇමතුමාට, ඒ සංසදයේ සභාපතිතුමා හැටියට එතුමාගේ අදහස් ඉදිරිපත් කරන්න.
ගරු කතානායකතුමනි, බොහොම සුදු විපක්ෂ නායකතුමා, ගරු ස්තුතිවන්ත වෙනවා අධිකරණ ඇමතුමාටත් අනුෂ්‍ය පැල්ස්කල් රාජ්‍ය ඇමතුමාටත් මේ පනත කඩිනම් කිරීම සඳහා ගන්න ලැබුණු උත්සාහය සම්බන්ධයෙන්. අර විපක්ෂ නායකතුමා කිව් එක ගරු අධිකරණ ඇමතුමනි ඉතාම නිවැරදි. 1906 UN චාර්ටර් එකට ඇතුළත් වීමේදී මේ ඔය වචනේ සම්බන්ධයෙන් ප්‍රශ්න ආවා. ඒ නිසා මුල් කාලෙම එක හැඳින්වුවා ගරු කතානායකතුමනි ඩිෆරන්ට්ලි ඒබල් කියලා, විශේෂ හැකියාවන් සහිත කියලා. නමුත් ඒක ඒ එතකොට ඒ කැටගරි එකට විශාල පිරිසක් විශේෂ හැකියාවන් සහිතව ඉන්නවා. ඒ නිසා මේ ආබාධ සහිත පුරවැසියන් ලෝකෙ පුරාම කරපු ඉල්ලීමක් විදියට ජාත්‍යන්තරවම පිළිගන්නේ දැන් ආබාධ සහිත ප්‍රජාව කියලා කියන ආබාධ සහිත පුරවැසියන්. දැන් UN සෙලිබ්‍රේෂන් එක තිබෙ පෙරේදා. ඒකද හැඳින්වුවෙත් දරණීය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් අපි එක්ව කටයුතු කරමු කියලා කියන එක. UN එක පාවිච්චි කරන්නේ ඒ වචනේ. ඒස ඉතාලම පැහැදිලි. මම හිතනවා ඔබතුමා අපිට එකඟ වෙයි කියලා. අපි ඒක පිළිබඳව සාකච්ඡා කරන්න 8 වෙනි දිනේකුත් දාගෙන තියෙනවා. ඔබතුමාට ආරාධනා කරනවා දෙවෙනි කාරණේ කරුව කතානායකතුමනි, මේකේ ස්වාධීන කොමිෂන් සභාවක් විදියට අධීක්ෂණ යාන්ත්‍රණයක් හදන්නේ කියලා කියන එක තමයි ආබාධ සහිත අපේ සහෝදර ප්‍රජාවගේ ඉල්ලීම වෙලා තියෙන්නේ. ඒ පනත ඇතුලේ ඒකට විශේෂ තැනක් දෙන්න. මොකද මෙතෙක් කල් ඉතිහාසයේ අධිකරණ ඇමතුමනි උනේ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් අපි තීන්දු ගත්තා. අපි තමයි තීරණය කරේ. ඒ නිසා ඔවුන්ට ඔවුන්ගේ කටයුතු පිළිබඳ තීන්දුව ගැනීම සඳහා යම් ඉඩකඩක් සලසන්නට ඕන. ඒක තමයි යාළගේ ඉල්ලීම. ඒ වගේම මේ පනත සම්බන්ධයෙන් ක්‍රියාකාරීව ආබාධ සහිත පුද්ගල සංවිධාන රාශියක් තියෙනවා. ඒකාබද්ධ පෙරමුණක් තියෙනවා. ඔවුන්ට ඒ ජාතික සභාවට ඇහුම්කන් දුන්නා වගේම ඔවුන්ටත් ඇහුම්කන් දෙන්න. ඒතර ඔවුන්ගේ අර සාධාරණ යුක්තිසහගත ඇඟ ඇතුළෙන් මෙන ඉල්ලීම් රාශියක් තියෙනවා. ඒතර ඇතුල් කරගන්න පුළුවන්. අපි සාකච්ඡා කළ එක නිවැරදි කරගන්න පුළුවන්. බොහොම ස්තුතියි.
ඔව් පස්කෝල් මැතිතුමා.
ගරු කතානායකතුමනි, මෙවර පළවෙනිදා දෙසැම්බර් පළවෙනිදා තමයි ජාත්‍යන්තර ආබාධිත දිනය. ඒ නිමිත්තෙන් විශේෂ වැඩසටහනක් අපේ අමාත්‍යාංශයේ තිබුණා. එතන ප්‍රධාන අමුත්තා විදියට පැමිණියේ විජේදාස රාජපක්ෂ මැතිතුමා, අධිකරණ අමාත්‍යතුමා. එතනදී පනත පිළිබඳව සම්පූර්ණයෙන් පැහැදිලි කිරීමක් කර අපේ අමාත්‍යාංශයෙන් තමයි මේක සංවිධානය කරලා තිබුණේ. ඒක නිසා පනත ඉතාමත් ඉක්මනට ජනවාරි මාසෙ වෙනකොට අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ වගේම කිව්ව වගේම ආබාධිත කවුන්සිල් එකක් වෙනම තියෙනවා දැනටත්. ඒක තවදුරටත් ශක්තිමත් කිරීම තමයි අපි කරන්නේ මේ පනත තුලින්. ඒ වගේම CRPD එකේ අයිතිවාසිකම් 16ක් ඔස්සේ පැතිරෙන පනතක් දැන් එන්නේ. ඉස්සෙල්ලා තිබුණේ අයිතිවාසිකම් 3ක් මත පදනම් වෙලා ඉතාමත් ක්‍රමානුකූලව ඒක සකස් කරලා තියෙනවා. අපිට ස්වාධීන ආබාධ්‍ය ප්‍රජාව දායක වෙන දැනටත් 12 දෙනෙක් දායක වෙන ආබාධ්‍ය සභාවට ඒක සභාපතිවරයා විදිහට කටයුතු කරන්නේ මම ඒ අනුව 2004 ඉඳන් තිබුණ මේ ප්‍රශ්නේ අපි විසඳනවා ආබාධ්‍ය පනත ගේනවා ඒ වගේ ජනතුමාගේ පූර්ණ වශයෙන් මැදිහත් වෙලා තියෙනවා ඒක නිසා මම කියන්න කැමතියි අපේ දලස් සාරප්‍රම මැතුමාටත් විරුද්ධ පක්ෂ නායකතුමාටත් ආබාධිත ප්‍රජාගේ ප්‍රශ්න ගැන බය වෙන්න දෙයක් නැහැ ඕනම දෙයකට අපි මැදිහත් වෙනවා සාර්ථකව මේක ක්‍රියාත්මක වෙනවා ආබාධිත ප්‍රඥාප්තියකුත් ලබන වර්ෂයේදී අපි ගේනවා විශේෂයෙන්ම ටුවරිසම් පදනම් කරගෙන සංචාරක ව්‍යාපාරයට අවශ්‍යතා පදනම් කරගෙන ආබාධිත ප්‍රජාව වෙනුවෙන් වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් ලෝකෙම සංචාරකයන්ට ආබාධිත සංචාරයෙන් ලංකාවට එන්න කියලා ඒක ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන වැඩසටහන අපි ආබාධ ප්‍රඥාප්තිය මගින් වැඩිහිටි ප්‍රඥාප්තිය මගින් ලබන වසරේ ඉදිරිපත් කරනවා ස්තුතියි
ඔව් රොෂාන් රණසිංහ මැතිතුමා
ගරු කථානායකතුමා මෙතනදී මේ විශේෂ අවශ්‍යතා තියෙන සහිත දරුවාද සහභාගී වෙන එකත් එක්ක මම මේකට කලිනුත් මේක හිටපු ජනාධිපතිතුමාටත් ලිඛිතව යවුවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ශ්‍රම බලකායේ රැකියා දෙද්දී ඒකේ ඉල්ලීම තිබ්බේ අවම වශයෙන් 10%ක් මේ ආබාධිත සහිත දරුවන්ට දෙන්න කියලා. දැන් සිංගප්පූරුව ගත්තොත් නීතිය දැන් මේ පනත සංශෝධනය වෙනවා නම් මං විජේදාස රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලනවා. නීතියෙන් අනිවාර්ය කරන්න හැම ආයතනයකටම ආබාධිත දරුවෝ බඳව ගන්න එක. දැන් උදාහරණයකට ගත්තොත් දැන් ජපානයේ අධිවේගී මාර්ගයේ වැඩ කරන්නේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ. ඒ කියන්නේ මේ නැත්තම් මේ තරුණයෝ දාලා එතන අපරාධයක්. අර කාම කුටියක ඉඳගෙන මේ 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 මම මේ ඉල්ලනවා මේ පනතේදී අපි විශේෂ ආබාධිත සහිත දරුවෝ බලා ගන්නවා කියලා වචනෙට කියලා වැඩක් නැහැ.
හරි ඕක
අපි අනිවාර්ය
කිරීම වැඩක් කරනවා කියන සභානායකතුමා
මේ පිළිබඳ මම මේ අධිකරණ ඇමතුමාගෙන් පිළිතුරකුත් බලාපොරොත්තු
වෙනවා. මේක විවාදයේ ගනිමු. ඔබතුමාගේ විවාදයේ සම්බන්ධයෙන් පනත විවාද කරන වෙලාවට. හරි. කරුණාකරලා ඇමතුමාට මේක පටන් ගන්න හරි ඉන්න සභානායකතුමාට
ගරු කථානායකතුමනි
ඔව්
උපදේශක සාගර සභාවේ සාකච්ඡාව වෙන්න ඕනේ කරුණේ
ඔව්
ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ සාකච්ඡාවෙච්චන කරුණේ මේ සභාවේ සාකච්ඡා වෙනවා මේක මීට වඩා පුළුල් ලෙස මේ සම්බන්ධයෙන් පනත ආවහම අවස්ථා දෙකක් තිනවා ගරු මන්ත්‍රීතුමන්ලට සමාජිකත්වයේ දැරුවත් නොදැරුවත් නිරීක්ෂණ මට්ටමින් ගිල්ලා හෝ සහභාගී වෙන්න මම ඒ කාරණේ පෙන්ලා දෙන්න ඕනේ මොකද මේ විෂය සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා දැල සලාපරම මැතිතුමාටත් අදහස් දක්වපු සිල් දෙනාටත් විශේෂයෙන්ම මේ කටයුතු ආරම්භ වෙන්නේ මේ පූර්ව ළම අවදි ඉඳලා. ඒ නිසා මේ වෙනකොට අධ්‍යාපන අමාත්‍යාංශයේ අපි අපේ තියෙන විශේෂ අධ්‍යාපන ඒකක. හැබැයි විශේෂ අධ්‍යාපන ඒකකවල විවිධ වර්ගවල ආබාධ තියෙන පස් වර්ගයක් එක පන්තියක් ඉන්නවා. දැන් මේක අපි වෙනස් කරන්න ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල කරගෙන යනවා. ඒ විතරක් නෙවෙයි මම ස්තුතිවන්ත වෙනවා එතුමන්ට මේ අද අපේ විශේෂ මේ දරුවෝ ඇවිල්ලා ඉන්නේ වැඩි දෙනා මං හිතන ඇත්ත යුනිෆෝම්ස් එක බැලුවාම මේ විශේෂ අධ්‍යාපන ඒකකවල ඉන්න දරුවෝ ඒ විතරක් නෙවෙයි අපි ලබන අවුරුද්දේ ඉඳලා ඉන්ක්ලූසිව් এডুকেෂන් වලට යනවා ඒතර ඒක විශාල අභියෝගයක් මොකද සමස්ත රටේම ජනතාවගේ මතය වෙනස් කරගෙන මෙතෙන්ට යන්න වෙන්නේ ඉතින් අර ඔබතුමන්ලා කිව්වා මේ විදේශ රටවල තත්ත්වය එතෙන්ට එන්නත් අපිට යම් කාලයක් ගත වෙවි මොකද එක පන්තියක දරු කතානායකතුමනි මට අත්දැකීම් තියෙනවා යම් ආකාරයක විශේෂ මේ විශේෂ අවධානයක් යොමු තු දරුවෙක් පළවෙනි සෙනෙට ගියොත් ඒ පන්ති ඉන්න සෙසු දරුවන්ගේ දෙමාපිය ඔක්කොම විශාල ප්‍රශ්නයක් මතු කරනවා මේ දරුවාව කොහොමද මේ පන්ති තියාගෙන අපේ ළම මේ වගේ සමාජ ආකල්ප තියෙන රටක් මේක. ඉතින් ඒක නිසා අපි හැබැයි අපි දැඩි උත්සාහයක් දරන මේ ඉන්ක්ලූසිව් এডুকেෂන් එකට මේ වැඩපිළිවෙල ගෙනියන්න මම සුබ ප්‍රාර්ථනා කරනවා මේ දරුවන් සිල් දෙනාට ඔබතුම අවසර දෙනවා නම් මම අද ප්‍රධාන වැඩ කටයුතු
ආරම්භ කරනවා. පන්ති මේ ඇමතුමා ඔබතුමාට දැන් පනත ගෙනාම කතා කරන්න දෙයක් නැති වෙනවා ඔබතුමාලට ඈ දැන් අද මේ දැන් 10:00 වෙලාව හා කියන්න
ඇමතුමා ඉල්ලුවා කාලය ලැබුණ නැහැ කියන නිසා මගේ විනාඩි 30 විනාඩි 10ක් එතුමාට ලබා දෙන්නම් කියලා අපි මේ අවස්ථාවේ තියෙන වගේ විජේදාස රාජපක්ෂ මහත්මයා කතා කරන්නේ නැහැ කියලා මේ විනාඩි 9 මම ලබා ගන්න මෙතුමාට විනාඩි 10ක් ලබා දෙන්න
කියලා ඉල්ලුවා. හරි බොහොම ස්තුතියි. ඔව් අද වැඩ මොකද්ද චමින්ද විජේසිරි මහත්මයා?
ආවර නියෝග 110ට යටතේ තමයි වරප්‍රසාද කමිටුව පිළිබඳව සඳහන් වෙන්නේ. දැන් මම ඒකේ මගේ නම කියවුවා. ඒ නිසා මට අවසරය දෙන්න. මම මේ වැඩගත් සාකච්ඡාව නිසා මම වාඩිලා හිටියේ. ගරු කථානායකතුමනි මේ වරප්‍රසාද කමිටුව ඉතා වැදගත් වන්නේ මේ පාර්ලිමේන්තුව තුල ඉන්න දැන් අපේ අධිකරණ ඇමතුමා කිව්වා වගේ ඒ වරප්‍රසාද බෙදෙනකොට මන්ත්‍රීවරුන්ගේ ඇමතුරුන්ගේ ඒක සාකච්ඡා කරා. ඒදි තමයි මේ කාරණා සිද්ධ වෙන්නේ. ගරු කථානායකතුමනි විශේෂයෙන් මම කියන්න ඕනේ ඒ වරප්‍රසාද කමිටුව හරහා පෞගිය කාලේ ගත්ත තීන්දුව හරහා සමාජයට ගිය මහා විශාල දෙවැන්ත වැරදි ප්‍රකාශයක්. රීති කියවලා නීති කියවලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවලා ඒ වගේ දඬුවම් දෙන්න පුළුවන් අධිකරණ ඇමතුමා වගේ පුද්ගලෝ එතන යන්න එතුමා ඉන්නවා. දැන් පෞගිය සතියේ මහා වරප්‍රසාද කමිටුවට කැඳවනවා. දැන් අපේ විපක්ෂ නායකතුමා කිව්වා ඒ වරප්‍රසාද රීතිය අනුව ඒ ප්‍රකාශය සිද්ධ කරලා තියනවා කියන කාරණේ වැරද්දක් නෙවෙයි කියලා මුලසුන පිළිගන්නකොට ගරු කථානායකතුමනි ඒ වරප්‍රසාද කමිටුවේ අපේ වරප්‍රසාද කමිටුව වෙනවා. දැන් තමන්ගේ ආත්ම ආරක්ෂාවට තමන් තල්ලු කරපු එක වැරදි කරුව කළා දඬුවමක් ලැබුණා. ඒක එළිය දන්න එක වැරද්දක්ද නැද්ද කියලා තමන්ට ගහන්න එනකොට තමන් එක තල්ලු කිරීම ඒක වැරද්දක්සේ සලකලා මන්ත්‍රීවරයෙක්ට දඬුවමක් ලැබෙනවා. තමන්ගේ ජංගම දුරකථනේ තමන්ට වෙන හිංසනයේ පීඩනය ඒක වීඩියෝ කරලා ඒක එතුමගේ විච්ඡේදයේ පෙන්නපගේ ඔහු වැරදිකාරයෙක් විදියට වරප්‍රසාද කමිටුවේ දඬුවම් ලැබෙනවා. එහෙමනම් ඒ දඬුවම් ලැබීම යුක්තිසහගත නෑ ගරු කථානායක නිසා ඒ අයිතිසහගතව ඒ තීන්දුව ගැනීම පිළිබඳව ඔබතුමා හොයන්න මේ උගත් මේ නීචිත්‍ය සම්බන්ධව ඉන්න බොහෝ දෙනා දාන්න ඇඟ මහත බඩ මහත මිනිස්සු දාලා ඇඟේ හයියෙන් ඒ පක්ෂ හයියෙන් ඒ තීන්දු ගන්න එක විශාල වශයෙන් වරප්‍රසාද කැඩෙන බව මේ වෙලාවේ තමුන් ආශ්‍රය මතක් කරන කරු කථානායකතුමා.
හරි බොහොම ස්තුතියි. අද දිනේට නියමිත කටයුතු පටන් ගන්න වේලුකුමා මන්ත්‍රීතුමා.
Honorable Speaker, I present the Malayaga Student Higher Education Fund Incorporation Bill. Thank you.
යෝජනා විස්තර කරන්න ඕන.
ඉස්තිර කරයි සගලි
බොහොම ස්තුතියි.